සුබෝදයසනක්. තෙරුවන් හි සතු ඒ අනන්ත බලය ඔබේ ජීවිතවලට ආලෝකයක් වේවා. ඒ ශක්තිය ඔබට නොමතව ලැබේවා. බුදු පියාණන් වහන්සේ පිළිබඳව කියන්නට, බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිතන්නට, ප්‍රඥාව ලබා දුන් උන්වහන්සේගේ ගුණ වයන්නට හැකියාව ලබා දුන් මාසතු වූ කුසල බලය පිළිබඳ මම ප්‍රීතියට පත්වන්නෙමි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසන්නට මේ මාසයේ, මේ වෙසක් මාසයේ ඔබ සියලු දෙනා සිරස FM පන්සිල් මළුවට එක් රැස් වීම පිළිබඳවද ඔබ ප්‍රීතියට පත්විය යුත්තේමය. හද පිළිබැතින් සූදානම් වෙමු. අද දවසේදී මේ වෙසක් මාසයේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව, උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් පිළිබඳව, කර්මය, කර්මඵල පිළිබඳව කතා කරන්නට ඉතාමත් ගෞරවයෙන් යුතුව නමස්කාර පූර්වකව ගෞරවනීය ස්වාමින් වහන්සේව පිළිගන්නවා. උන්වහන්සේ රහතුන් වැඩි මඟ ඔස්සේ ගොස් ඔබට දහම් දෙසන අතිපූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස, මේ ප්‍රශ්න ඔබ වහන්සේගෙන් විමසන්නට මට අවසර දෙනු මැනව. කරු ස්වාමින් වහන්ස, බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍ය නිදන මේ වෙසක් පොහොයදා බෞද්ධ බැතිමතුන් කළ යුතු දේ සහ නොකළ යුතු දේ වශයෙන් තේරුම් ගත යුත්තේ කුමක්ද ස්වාමින් වහන්ස?
මෙහෙමයි නෝනා, එතනදී අපි ඉස්සෙල්ලාම දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ කුමන හේතුවක් මුල් කරගෙනද කියලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ නෝනා එකම එක කාරණයක් ගැන ලෝකෙට කියන්නයි. ඒ කාරණය තමයි චතුරාර්ය සත්‍යය. එහෙනම් මේ චතුරාර්ය සත්‍යය ගැන මේ උතුම් කාරණය අවබෝධ කරගන්න තමයි බෝධිසත්වේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී ධර්මයන් පුරාගෙන එන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන මෙන්න මේ උතුම් ධර්මතාවයේ ලෝකයට කියන්නේ. ඒ චතුරාර්ය සත්‍යයේ ධර්මතාවයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුල්ම ආර්ය සත්‍ය තමයි දුක කියන කාරණේ නෝන. ඒතකොට දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම, පංච උපාදානස්කන්ධය නිත්‍යභාවයෙන් ගැනීම තුළ සකස් වෙන්නා වූ දුක. එහෙනම් මේ දුක තුළ මේ ලෝකයේ ජීවත් වෙන සෑම සත්වයෙක්ම යම් යම් ප්‍රමාණයන්ට ඉන්නවා. එහෙනම් දුක කියන කාරණේ අපි තුළ තියෙනවද? තියෙනවා. එහෙනම් මේ දුක කියන කාරණේ අපි තුළ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දෙවෙනි ආර්ය සත්‍යති දේශනා කරනවා දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව කියලා. තේරුණාද? එහෙනම් දුක තියෙන්නේ අපි තුල නම් තෘෂ්ණාව අපි තුල තියෙනවද නැද්ද? තියෙනවා. මොකද දුකට හේතුව තෘෂ්ණාව. තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා දුක තියෙන්නේ තමා තුල නම්. තේරුණාද? තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම්. දුක නැති කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? තෘෂ්ණාව නැති කරන්න. එහෙනම් දුක තියෙන්නේ තමා තුල නම්, තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම්, දුක නැති කරන්න, තෘෂ්ණාව නැති කරන්න ඕනේ කවුද? තමාමයි. තේරුණා? හතරවෙනි ආර්ය සත්‍යයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දුක තියෙන්නේ තමා තුල නම්, තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම්, දුක නැති කරන්න, තෘෂ්ණාව නැති කරන්න ඕනේ තමාම නම්. නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා නෝන. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ මේ දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ලෝකෙට දේශනා කරා. තේරුණා? එහෙනම් නෝනා, බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පිරිනිවීම කියන කාරණා තුන තුලින් අපේ ජීවිතයට අපි අර්ථවත් කරගන්න ඕනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියයි. තේරුණා? එනිසා යමෙක් ඇහුවොත් අපි කොහොමද මේ තෙමගුල සිහිපත් කරන්නේ කියන කාරණේ, අපි මේ තෙමගුල සිහිපත් කරන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ආකාරය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් මේ තෙමගුල සිහිපත් කිරීම තමයි බුදුරජාණන් වහන්සේ උදෙසා අපිට කරන්න තියෙන ශ්‍රේෂ්ඨම උපහාරය. ඊට වඩා උපහාරයක් නැහැ. එනිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් පින්කම් සිද්ධ කරනවා කියන්නේ නෝනා මේ සීල, සමාධි, ප්‍රඥා කියලා කොටස් තුනකට බෙදෙනවා. තේරුණාද? සීලයට අදාළ අංගයන් හැටියට බුදුරජාන් වහන්සේ සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ කියන කාරණා තුන වෙන් කරනවා. සමාධියට අදාළව බුදුරජාණන් වහන්සේ සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි කියලා වෙන් කරනවා. ප්‍රඥාවට අදාළ කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි, සම්මා සංකප්පය වෙන් කරනවා. තේරුණා? එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මේ ආකාරයකට බෙදලා තියෙනවා. මෙහෙම බෙදද්දී නෝනා අපි දක්ෂ වෙන්න ඕනේ දකින්න සම්මා දිට්ඨියෙන් තොරව කවදාක්වත් සම්මා සංකප්පයක් සකස් වෙන්නේ නැහැ. සම්මා සංකප්පයකින් තොරව කවදාක්වත් සම්මා වාචාවක් සකස් වෙන්නේ නැහැ. සම්මා වාචාවකින් තොරව කවදාක්වත් සම්මා කම්මන්තයක් සකස් වෙන්නේ නැහැ. සම්මා කම්මන්තයෙන් තොරව සම්මා ආජීවයක් වායාමයක් සතියක් සමාධියක් සකස් වෙන්නේ. මේ එක අංගෙන් අංගෙ තමයි මේක වැඩෙන්නේ. යන් හේතුඵල ධර්මයක් තේරෙනවද? එහෙනම් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වගේම බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගය කොටස් දෙකකට බෙදනවා නෝන. එකක් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය, ඊළඟට ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙනවද? එතකොට ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේදී සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා තෙරුවන් කෙරෙහි සද්ධාව. එක. තේරෙනවද? දෙක කර්මය, කර්මඵල විශ්වාසය. තේරෙනවද? තුන තමන් මැරිලා හේතුඵල ධර්මයන් අනුව නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය. ඊළඟට දන් දුන්නොත්, සිල් සමාදන් වුණොත් එහි ආනිසංස තියෙනවා කියලා ඇති කරගන්න විශ්වාසය. ඊළඟ එක තමයි අම්මා තාත්තාගේ ගුණයන් කෙරෙහි ඇති කරගන්නා වූ විශ්වාසය. ඊළඟ එක තමයි මේ ධර්මයේ සම්දික්කව තියෙන තාක්කල් මේ උතුම් ආර්ය මාර්ගය තුල ඒ ශක්තිමත් භාවයන්, ඒ ප්‍රතිඵලයන් ලබන්න පුළුවන් කියලා ඇති කරගන්නා වූ විශ්වාසය. එතකොට යමෙක් තුල මේ විශ්වාසයන් තියෙනවා නම් ඕනා එයා ලෞකික සම්මා දිට්ඨිය තුල ඉන්නවා. එතකොට ලෞකික සම්මා දිට්ඨිය තුල ඉඳීමෙන් අපිට ලැබෙන ඵලය මොකක්ද? සුගතියේ උපතක් ලැබෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ලෞකික සම්මා දිට්ඨිය තුල ඉඳීමෙන් අපිට සුගතියේ උපතක් ලැබෙනවා. ඒ නිසා යමෙක් වෙසක් දවස අරමුණු කරගෙන වෙසක් තොරණක් හදනවා නම්, වෙසක් කූඩුවක් හදනවා නම්, භක්ති ගීතයක් කියනවා නම්, ආමිසයෙන් පූජා පවත්වනවා නම්, තේරෙනවා? ඒක ලෞකික සම්මා දිට්ඨියට අයිති වෙනවා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අදක්ෂයෙකුත් ඉන්නවා. දක්ෂයෙකුත් ඉන්නවා. වඩාත් දක්ෂයෙකුත් ඉන්නවා. තේරෙනවද? අදක්ෂයා මොකද කරන්නේ? එදාට ඔලුබක්කු නටවල හරි එයා දුගතියට අවශ්‍ය සංස්කාර රැස් කරගන්නවා. එයා අදක්ෂයෙක්. එයා වෙසක් දවසට එහෙම නැත්නම් තෙමගුලට නොගැලපෙන ආකාරයෙන් එයා හැසිරෙනවා. එක්ක මත්පැන් බීගෙන එයා හැසිරෙනවා. එහෙම නැත්නම් වැරදි ආකාරයෙන් චර්යාවන්ගෙන් එයා හැසිරෙනවා. තේරෙනවද? එහෙම නැත්නම් කාමයේ ඇවිස්සෙන ආකාරයේ දේවල් සිද්ධ කරමින් ඔය ක්‍රමයන්ට එයා එදාට යනවා. එයා අදක්ෂයා. එදා තෙමගුල උපයෝගී කරගෙන එයා දුගතියට යනවා. එතකොට දක්ෂයෙකුත් ඉන්නවා මේ සම්මා සම්බුදු සසුන. ඒ දක්ෂයා මොකද කරන්නේ? ඒ දක්ෂයා එදාට එක්ක සිල් සමාදන් වෙනවා. එක්ක දාන සීල භාවනා මේ පින්කම් වලේ දෙනවා. එක්ක යා වෙසක් තොරණක් උදෙසා, එහෙම නැත්නම් වෙසක් කූඩුවක් උදෙසා, ඒ වගේ සැරසිලි උදෙසා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ඒවා සිද්ධ කරනවා. නැත්නම් එයා බුදුරජාණන් වහන්සේ ගුණයන් මෙනෙහි කරමින් ඒවා සත්‍යායනය කරමින් භක්ති ගීත කියනවා. තේරෙනවද? ඉතින් මේවා තෝණ ආමිසය ගැනීමට වැටෙනවා. එතකොට එයා දක්ෂය. ඒ ආමිසය අපිට හේතු වෙනවා අනිවාර්යයෙන්ම සුගතිය කරා යන්න. නමුත් ඒ ආමිසය තුල යා යෙදෙන්න ඕනේ සිල්පද පහ ආරක්ෂා කරගෙනයි ඕන. සිල්පද පහ ආරක්ෂා කරගෙන ආමිසයේ යෙදුනොත් එදාට ඒක සුගතිගාමි කුසලයක් බවට යාට පත් වෙනවා. තේරෙනවද? නමුත් මේ ලෝකේ නෝනා සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයෙක් ඉන්නවා. ඒ සැබෑම දක්ෂයා එදාට නෝනා මේ සෑම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමි. තේරෙනවද? එයා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? එයා වෙසක් තොරන් හදන්න, වෙසක් කූඩු හදන්න, භක්ති ගීත කියන්න එයා යන්නේ නැහැ. තේරෙනවද? එයා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයන් නුවණින් මෙනෙහි කරනවා. එයා නුවණින් මෙනෙහි කරනවා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් මේ ලෝකේ පහළ වුණා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවී ගියා කියන කාරණය මෙනෙහි කරනවා. ඒ වගේම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා කියන කාරණය නුවණින් මෙනෙහි කරනවා. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණක් පැවතියා. ඒ සෑම ශාසනයක්ම අතුරුදහන් වෙලා ගියා කියන කාරණය නුවණින් දකිනවා. ඒ වගේම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයත් කවදා හරි අතුරුදහන් වෙනවා කියලා දකිනවා. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස කෝටි ප්‍රකෝටි ගානක් වැඩ සිටියා කියලා යා දකින්න. ඒ සෑම කෙනෙක්ම අනිත්‍ය භාවයට පත් වුණා කියලා දකින්න. එහෙනම් මේ මොහොතේ වැඩ සිටින මහා සංඝරත්නයත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා යා දකින්න. එයා අනාගතයේදී කහපාට නූලක් විතරක් බැඳගත්ත කාසායේ කණ්ඩකලාගේ ලෝකයේ නුවණින් දකින්න. එතකොට මේ දකින්න මොහොතක් පාසා යා විදර්ශනා නුවණින් සකස් කරගන්න. එයා දක්ෂයි දකින්න. අතීතයේ ගෙවාගෙන පැමිණි සම්මා සම්බුද්ධ ශාසනවල අපි වෙසක් තුරන් ලක්ෂ ගණන් ගොඩනගල ඇති. අපි දන්සැල් ලක්ෂ ගණන් දීලා ඇති. අපි සිල් සමාදන් වෙලා ලක්ෂ වාරයක් ඉන්නේ නැති අතීතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබත් මමත් සම්මා සම්බුද්ධ ශාසන මුණගැසුණු වෙලාවේ අපි සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පාරවතේට වඩා විශාලයි කියන. ඒ කියන්නේ ඒසා සංසාරේ සිල් සමාදන් වෙලා තියෙන. නමුත් මේ සෑම සීලයක්ම අපි භවය අරමුණු කරගෙන සංස්කාරයන් කෙරේ ආස්වාදයෙන් ඉඳගෙන තමයි රැක්කේ. තේරුණා. එහෙනම් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයා නෝනා තෙමඟුල උපයෝගී කරගෙන විදර්ශනා නෝන කියන කාරණේ සකස් කරගන්න. එතකොට අදක්ෂයා තෙමඟුල උපයෝගී කරගෙන ඔලු බක්කො නැකලා මත්පැන් පානය කරලා වැරදි විදියට හැසිරিলা අනුන් තුල කාමච්ඡන්දයන් සකස් වෙන විදියට හැසිරিলা එයා දුගතියට යනවා. ඒ අදක්ෂයා. දක්ෂයා සිල්පද පහ ආරක්ෂා කරගෙන දාන සීල භාවනා පින්කම් මෙහෙවල වෙසක් තොරන් හදලා වෙසක් කූඩු හදලා භක්ති ගීත කියලා ආමිසෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරන. හැබැයි සිල්පද පහ රැක ගැනීම අත්‍යවශ්‍යයි. එහෙනම් සිල්පද පහ බිඳගෙන තොරන් හැදුවා කියලා ඒගොල්ලන්ට වෙනසක් නැහැ. සිල්පද පහ බිඳගෙන වෙසක් කූඩු තරඟ පැවැත්වුවා කියලා ඒගොල්ලන්ට වෙනසක් නැහැ. සිල්පද ආරක්ෂා කරගෙන ආමිසෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරලා ඒගොල්ලෝ සුභතියට
ඒ කාරණේ ඉතා හොඳින් තේරුම් ගන්න. අපේ ගරු ස්වාමීන් වහන්සේ මේ කරුණු ඔබට පැහැදිලි කරන්නේ කර්මය කර්මඵල පිළිබඳව උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරින් අවබෝධ කළා වූ ඥානයේ මත හිඳගෙනයි. අද දවසේ මේ ඉරිදා සිරසෙෆෙන් පන්සිල් මළුවේදී මේ දහම් කාරණා අපිට අප කෙරෙහි මහත් කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්නේ රහතුන් වැඩිමඟ ඔස්සේ කුස් ඔබ වෙත දහම් දෙසන රාජකීරී අරිය ඥාන ගරු ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්ස, මේ විසක් සමයේදී නුවණැති බෞද්ධයා වඩාත් දක්ෂ විය යුත්තේ කුමක් සඳහාද?
විසක් සතිය තුල අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ තුල තිබ්බා වූ ඒ අයෝමය කැපවීම මොහොතක් දකින්න. ඉතින් මේ විසක් සතිය සමරනවා කියන බුදුරජාණන් වහන්සේගේ දෙමඟුල සමරනවා කියන කාරණයෙන් එනිසායි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ උත්තර සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න. නේ? කොයිසම් කැපවීමක් කොයිසම් උසහායක් දක්වාද කියන කාරණේ අපි නුවණින් දකින්න ඕනේ. මොකද අපි මේ ජීවිතේ යම් සතුටක් ලබනවා නම් මේ බණ ටික අහලා මේ ධර්ම සාකච්ඡාව අහලා යම් සතුටක් ලබනවා නම් එහෙම නැත්නම් මේ භව නිරෝධය කරා යන ගමන තුල ගිහිල්ලා අපි යම් සතුටක් ලබනවා නම් ඒ සතුට අපි ලබන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිසා. අපි මැරිලා නැවත ඉපදෙනවා කියන කාරණේ අපි දැනගත්තේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිසා. ඒ වගේම මේසා දුකෙන් පිරුණා වූ සතර අපායක් තියෙනවා කියලා අපි දැනගත්තේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිසා. අම්මා තාත්තාට සැලකුවොත් සක්‍රියා කියන තරම් ඉහළ සැපේකට යන්න පුළුවන් කියලා සැපේට තියෙන මාර්ගය අපි දැනගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ වගේම මේ ජීවිතයේදී මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වෙන්නේ මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය අපිට මතක කරලා දුන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා බලන්න මේසා සැනසෙල්ලක් ලබන්න මාර්ගයක් සකස් කරලා දෙන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ කොයිසම් කැපවීමක් සංසාරය පුරාවට දකින්නේ නැද්ද කියලා අපි දකින්නවා. මොකද අපි බුදුරජාණන් වහන්සේ ගැන දකින්නේ අපි දකින්නේ සිදුවත් කුමාරයන් හැටියට හිටියා, නිගය හැරගියා, සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන කාරණේ විතරයි. ඉන් එහා අප්‍රමාණර පාරමී ධර්මයන් පුරණ කාලේ සාරා සංඝ කල්ප ලක්ෂ සියක් කෝටි ගණක් ආවා වූ ගමනේ උන්වහන්සේ කරපු කැපවීම අපි දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පසු කාලීන ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන ආනන්ද මම මේ ආවා වූ දීර්ඝ පාරමී ගමනේදී මම මේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා ආනන්ද කියලා. මම මේ මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා නන්ද. මම මේ ආකාශයේ තියෙන තරු කැට වලට වඩා ඇස් ගලව ගලවා දන් දුන්නා නන්ද. මම මේ මහා මේරුව උස තරාද වෙන තරමට ඔටුනු පෙලඳා වූ තිස් දන් දුන්නා නන්ද කියන. මට විසවක් බිරිඳක් රටක් රාජ්‍යයක් දරුවෙක් මුණුබුරෙක් ලැබුණා නම් ඒ සෑම දෙයක්ම ආනන්ද මන් දන් දුන්නා කුමක් උදෙසාද? ඔබත් මමත් මේ මොහොතේ මේ විදින්නා වූ සැනසිල්ල උදෙසා පිට. ඊළඟට උන්වහන්සේ සිදුවත් කුමාරයන් හැටියට උප්පත්තිය ලැබෙනවා. ඒ සිදුවත් කුමාරයන් හැටියට උප්පත්තිය ලැබලා රම්මිසුරම්මිසුබ මාලිගා ලැබෙනවා. සක්විති රජකමේ උරුමය ලැබෙනවා. යසෝදරාව ඒ වගේම රාහුල වගේ රූමත් බිරිඳක් දරුවෙක් ලැබෙනවා. ඒ සෑම දෙයක්ම අර උදේට එළියට දාන කෙළපිඩක් වගේ එළියට දැම්මා. කවුරුන් උදෙසාද? ඔබත් මමත් මේ මොහොතේ ලැබෙන මේ සැනසිල්ල උදෙසා පින්නවා. ඉන්පස්සේ උන්වහන්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නැහැ, පතක් පොතක් තිබුණේ නැහැ, මේ මාර්ගය දැන කියාගන්න කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ, මම දුක තුලින්මයි දුක ජයගන්න කියලා හිතුවා ආනන්ද. ඒ නිසා මං අප්‍රමාණ මේ ශරීරයට දුක් දුන්නා. එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නැහැ. උදරය අතගානකොට පිටකොන්දයි අහුනේ, පිටකොන්ද අතගානකොට උදරයයි අහුනේ. ඒසා මම මේ ශරීරයට දුක් දුන්නා ආනන්ද. මම සමහර දාට එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නැහැ ආනන්ද. දුක තුලින්මයි දුක ජය ගන්න කියලා හිතුවේ. දැන් මට ඇවිදින්න බෑ. දැන් මං කැලේ වඩගාමින් තමයි ජීවත් වෙන්නේ. මං වඩගාමින් ගිහිල්ලා අර ගොපළු ගාල් වලට ගොපළු රෑන් ළඟට ගිහිල්ලා ගොපළු දරුවා ඈතට යනකන් ඉඳලා අර හරක්ගේ තනපිඩු වලට කට තියාගෙන කිරින්රුව මෙව්වා කියනවා. ඒ හරක් පයින් ගහද්දී ගොපළු ගාලේ කලන්ති දාලා සතිය දෙක මං වැටිලා හිටියා කියනවා. මට සිහි එනකොට මට බඩගා ගන්නත් පණ නැහැ. මං අර හරක් පැටව දාලා තිබ්බ කහපාට අසූචි වළඳෙනවා නන්ද. ඒත් මට අපුලක් දුගදක් දැනුන්නේ නැහැ කියනවා. එනම් බලන්න බෝධිසත්වයෝ අර හරක් පැටව දාපු කහපාට අසූචි වළඳද්දී අපුලක් දුගදක් නොදැනුනේ කුමක් නිසාද? ඔබටත් මටත් මේ සැනසිල්ල ලබා දීම උදෙසාමයි. උන්වහන්සේ අවසානයේ දැනගන්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. අර සුජාතවගේ කිරිබිඩු දානේ වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා උන්වහන්සේ චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මේ ලේ මස් සම් ඇට නහර වියලේවා මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියලා. එතකොට මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කරන්නේ? ජයශ්‍රී මහා බෝධි මූලේදී බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දානවා නෝන. ජීවිතේ මරණයට දැම්මා. ජීවිතේ මරණයට දැම්මා කියන්නේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා. වේදනාව කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා. සංඥාව, චේතනාව, විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා. පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතේ මරණයට වැටෙද්දී අන්න චතුරාර්ය සත්‍යයන් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්න. එනම් මෙවැනි වෙසක් සතියක ඒ බෝධිසත්වයෝ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ ජීවිතේ මරණයට දාලා නෝනා. ජීවිතේ මරණයට දාලා ලබා ගත්තා වූ අවබෝධයක ඵලෙකුයි අපි මේ අත්විඳින්. ඉන් පස්සේ බලන්නේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබලා ඔබ නුවණින් මෙනෙහි කරන්න. මේ බෝධිසත්වයෝ ආවා වූ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් වූ දීර්ඝ පාරමී ගමනේදී උන්වහන්සේ දේශනා කරනවා නම් මේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා කියලා, මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා කියලා, ආකාශයේ තරු කැටවලට වඩා ඇස් ගලව ගලවා දන් දුන්නා කියලා, මහා මේරුවේ උස පරාද වෙන තරමට ඔටුනු පැලඳා වූ හිස් දන් දුන්නා කියලා තමා තුලින් තමා නුවණින් දකින්න ලක්ෂ කීවරයක් බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දාන්නේ නැද්ද කියලා. ලක්ෂ කීවරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයක්ද පින්නතුනේ අපි මේ වෙසක් සතිය තුල සමරන්නේ. එනිසායි කැපවීම අද දවසේ ජීවිතේ තුලින් දකින්නේ. කොයිසා කැපවීම් සම්භාරයක් මේ උතුම් සම්මා සම්බුද්ධ ඥානීය උදෙසා බෝධිසත්වයෝ ගත්තද කියන කාරණේ. ඒසා කැපවීම් ජීවිතේ ලක්ෂ ගාණක් මරණයට දාලයි බුදුරජාණන් බෝධිසත්වයෝ මේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න. මේසා කැපවීමක් කරලා අවසානයේ 45 වසරක්ගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන උන්වහන්සේ මොකද්ද කළේ? ඔබත් මමත් වැනි අසරණ සත්වයින්ට මේ නිවනේ මාර්ගයමයි කියලා දුන්නේ පිළිද. අවසාන වශයෙන් උන්වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන වචනේ හැටියට බුදුරජාණන් වහන්සේ අපිට මොකක්ද කියන්නේ? මහණෙනි, මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ කියන්නේ පිංගතුනි මේ කුසල් සංස්කාරේනු විපාක දීලා අනිත්‍ය වෙනවා. මේ අකුසල් සංස්කාරේනු විපාක දීලා අනිත්‍ය වෙනවා. එනිසා මේ කුසලයට අකුසලයට බැඳෙන්න එපා. මේ කුසලයට අකුසලයට බැඳෙන්නේ නැතුව හිස ගිනි ගත්තේ ඒ ගිනි නිවන්නේ යම්සේද බව ගින්දරම නිවා ගන්නයි කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරා. එනිසා වෙසක් සතියක් සමරන තෙමගුණ සමරන මේ මොහොතේ අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන උතුම් චරිතය මේතා මේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න ගත්තා වූ කැපවීම් සම්භාරයේ කොච්චරක්ද කියලා. ඒසා කැපවීමක් කරලා ඒ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහා පොළවේ පස්වලට වඩා ශරීර මාංශ දන් දීලා ජීවිතේ ලක්ෂ වතාවකට වැඩිය ජීවිතේ මරණයට දාලා මේ ලබාගත් ආ වූ අවබෝධය තුලින් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන එක මේක දෙයයි. ඒසා කැපවීමක් කරලා උන්වහන්සේ මේ සම්මා සම්බුද්ධ රාජ්‍යය ලබාගත්තා. උන්වහන්සේගේ ශ්‍රාවකීන් හැටියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයයි පිංගතුනි. ගිහි පිංගතුල්ලාගෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගෙන සීලය ආර සීලයක් හැටියට වඩමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනී ජීවත් වෙන්න කියන කාරණේ පිංගතුනි. බලන්න අරසා කැපවීම සම්භාරයක් ජීවිතේ ලක්ෂ වාර ගානක් මරණයට දාලා උන්වහන්සේ ලැබුවා වූ අවබෝධය තුලින් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සරල කාරණා තුන විතරයි පිංගතුනි. ගිහි පිංගතුල්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සරල කාරණා තුනයි. ඒ කාරණා තුන තමයි තෙරුවන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාව. දෙවෙනි කාරණේ සීලය ආර සීලයක් හැටියට වඩන්නේ. තුන්වෙනි කාරණේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි කියලා දකින්න පිණිස. එහෙනම් මෙවැනි වෙසක් සතියක් සමරන මේ මොහොතේ මේ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනා වූ දේ අපි ඉටු කරන්න දක්ෂ නැත්නම් පිණිතුනේ ඒ නොදක්ෂ භාවයේ විසින්ම අපි බුදුරජාණන් වහන්සේට ණයකරුවෙන් බවට පත් වෙනවා. මොකද අපි උදෙසා බෝධිසත්වයෝ අරසා කැපවීම සම්භාරයක් දැක්වුවා. ඒ වගේම ලක්ෂ වතා ගානක් ජීවිතේ මරණයට දැම්මා. ඒ සියල්ල සිද්ධ කරලා අවසානයේ උන්වහන්සේ ශ්‍රාවකීන් හැටියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලේ ආර සීලයක් හැටියට රැකීමත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයත් කියන කාරණා තුන නම් අපි දක්ෂ වෙන්න ඕනේ මේ වෙසක් සතිය තුල ඒ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ වගේම සීලේ ආර සීලයක් හැටියට වඩමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න පිළි. අපි දක්ෂ වුණොත් ඒ කාරණා තුන දකිමින් මේ වෙසක් සතිය ගත කරන්න එතනදී අපි බුදුරජාණන් වහන්සේට ණය නොවිය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉන් මෙහා අපි උත්සාහ ගන්න වෙසක් සතිය තුල මේ සද්ධාවෙන් සීලෙන් එහෙම නැත්නම් අනිත්‍ය සංඥාවෙන් බැහැර වෙලා ජීවත් වෙන්න නම් විනදා වගේම කාමච්ඡන්දයන් උපදින ආකාරයේ කටයුතු කළ ජීවත් වෙන්න නම් සිල්පද පහ බිඳෙන ආකාරයෙන් කටයුතු කළ ජීවත් වෙන්න නම් ඒ කරන කටයුත්තක් පාසාම අපි බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් බවට පත් වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් වුණායි කියන්නේ එහි බරපතල අකුසල් විපාකයන් අපිට සංසාරයක් පුරාවට අත්විඳින්න වෙනවා. මොකද බෝධිසත්වයෝ අරසා කැපවීම සම්භාරයක් සිද්ධ කළා අපිට මේ උතුම් ධර්මයේ ලබලා දෙන්න. උන්වහන්සේට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ බවයට බැහැලා මෙච්චර දුක් විඳින්න උන්වහන්සේ වෙනුවෙන්. උන්වහන්සේට එහෙමනම් තිබ්බ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා රහත් භාවයට පත් වෙන්න. එහෙනම් එදායේ චතුරාර්ය සත්‍ය අවබෝධය අතහැරලා මේසා දුක් කංගරාවක් විඳාගෙන මේ සංසාරයට බහින්නේ අපි නිසාමයි. එනිසා අපි නිසානම් මේසා දුක් කන්දරාවක් බෝධිසත්වයෝ ඉන්නේ ජීවිතේ ලක්ෂ වතාවකට වැඩිය මරණයට දාලා තියෙනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ ශාස්තුන් වහන්සේ උදෙසා අපිට කරන්න තියෙන යුතුකම් ඉටු කරන්න. ඒ යුතුකම හැටියට උන්වහන්සේ ගිහි පින්වතුන්ලාගෙන් බලාපොරොත්තුනේ මේ තෙරුවන් කෙරෙහි වූ අතන ශ්‍රද්ධාවත් සීලේ ආර සීලයක් හැටියට වැඩිමත් පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දැකීම. ඒ නිසා මේ වෙසක් සතිය තුළ ඔබ දක්ෂ වෙන්න මේ කාරණා තුන ජීවිතේට එකතු කරගෙන ඔබ බුදුරජාණන් වහන්සේට ණයකරුවේ නෝ දරුවෙක් බවට පත් වෙන්න.
අතිපූජ්‍ය රාජකීය අරිය ඥාන ස්වාමීන් වහන්සේ අද දහම් කරුණු ඔබට පැහැදිලි කරන්නේ. ගරු ස්වාමීන් වහන්ස මේ ත්‍රිමංගල්‍යයෙන් සැමරෙන සමයේ ආමිස පූජාවන් සම්බන්ධයෙන් කතා කරද්දී අපි දකිනවා දන්සලක් දීලා අවසානයේ මත්පැන් පානය කරලා විවිධ විකාර රූපී නර්තනයන් වල යෙදෙන පිරිස්.
කර්මය කර්මඵල විශ්වාසය නැති කම ඒගොල්ලෝ තේරෙනවද? කර්මය කර්මඵල විශ්වාසයකින් තොරව අපි දන්සල් 1000ක් දුන්නා තේරුමක් නැහැ. සිල්පදයක් රකින්න නැතුව කර්මය කර්මඵල විශ්වාසයෙන් දන්සල් 1000ක් දුන්නා තේරුමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය කැලේ ඉන්න අලියෙක්, කැලේ ඉන්න සිංහෙක්, කැලේ ඉන්න කොටියෙක්, ඒ අලියෙක් කොටියෙක් සිංහෙක් විලා උපදින්නේ ඇයි? පෙර ජීවිතේ කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව පින්කම් සිද්ධ කළා, දන් දුන්නා. ඒගොල්ලන්ට කර්මය කර්මඵල විශ්වාසයක් තිබෙන්නේ නැහැ. පින්කම් කරලා දන් දීලා ඊළඟට මත්පැන් බීගෙන කාමච්ඡන්දයන් තුල ජීවත් වෙලා අර දුගතියට අවශ්‍ය සංස්කාරය රැස් කළා. නමුත් දුගතියට වැටෙද්දී දානය ඇවිල්ලා විපාකෙට, ඒ දන්සල් දුන්නානේ විපාකෙට එනවා. අන්න කැලේ රජුරෝ වෙලා යා ඉපදිනවා. තේරෙනවද? එයා අලියෙක් වෙලා කොටියෙක් වෙලා සිංහෙක් වෙලා ඉපදුනොත් රටේ රජුරෝ කැලේට ගියත් අලියෙක් කොටියෙක් දැක්කොත් මගේ හැරලා යන්න ඕන. තේරෙනවද? ඇයි යාට ඒසා බලයක් ලැබුණේ? දානේ ආනිසංස. තේරෙනවද? ඒ නිසා අපි පින්කමක් කරද්දී වෙසක් අරමුණ කරගෙන, වෙසක් සතිය අරමුණු කරගෙන අපි පින්කම් සිද්ධ කරනවා නම් ඒ සෑම පින්කමක්ම සිල්පද පහ ආරක්ෂා කරගෙනයි කරන්න ඕනේ. සිල්පද පහ බිඳගෙන කරන්නා වූ සෑම පින්කමක්ම අපිව දුගතිය කරයි අරන් යන. නමුත් දුගතියට වැටුණාට පස්සේ අපිට ඒ පින විපාකෙට එනවා. තේරෙනවද? අතන මත්පැන් බීලා දන්සල් දුන්නා. නමුත් ඊට අදාළ සංස්කාරයන් දුගතියට දානකොට දාණයට අදාළව මැරුණ තැනදී විපාකෙට එනවා. තේරෙනවද? අදක්ෂයා සිල්පද බිඳගෙන එදාට පින්කම් සිද්ධ කරලා දුගතිය සකස් කරගන්නවා. එයා තෙමගුල තුලින් දුගතියයි සකස් කරගන්න. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන ආමිෂය තුල ජීවත් වෙලා සුගතියට අවශ්‍ය පාර සකස් කරගන්න. සැබෑම දක්ෂයා මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යභාවය නෝඩින් දැකලා, මේ සෑම කුසල් අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වන බව නෝඩින් දැකලා, එයා මේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවය වඩලා ඒ තෙමගුල දවසේ උතුම් විදර්ශනානුන් සකස් කරගන්න. තේරෙනවද? ඒතොර එතනදී එයා තමයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගේ වඩන කෙනෙක් බවට පත් වෙන්නේ. එතකොට අර දන්සල දීලා ආමිෂය තුල සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනා, වෙසක් තොරණ හදලා සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනා, එහෙම නැත්නම් සිල් සමාදන් වෙලා සීල භාවනා පින්කම් වල යෙදෙන කෙනා, එදාට ලෞකික සම්මාදිට්ඨිය තුල තමන්ට අවශ්‍ය සංස්කාර රැස් කරගන්නවා.
හොඳමයි කර ස්වාමීන් වහන්ස, අපි කරන්නා වූ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් වල තිබෙනා වූ කර්මඵල කර්ම විපාක පිළිබඳව උන්වහන්සේ මත්පැන් පානය කොට විශේෂයෙන්ම දන්සල් දෙන සිද්ධීන් පිළිබඳව විශේෂයෙන් පැහැදිලි කිරීමක් කරා. තවදුරටත් උන්වහන්සේ පැහැදිලි කරනවා අපි අවබෝධයෙන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් වල යෙදීමේ වටිනාකම පිළිබඳව.
දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන ආමිෂය තුල ජීවත් වෙලා සුගතියට අවශ්‍ය පාර සකස් කරගන්න. සැබෑම දක්ෂයා මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යභාවය නෝඩින් දැකලා, මේ සෑම කුසල් අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වන බව නෝඩින් දැකලා, එයා මේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවය වඩලා ඒ තෙමගුල දවසේ උතුම් විදර්ශනානුන් සකස් කරගන්න. තේරෙනවද? ඒතොර එතනදී එයා තමයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගේ වඩන කෙනෙක් බවට පත් වෙන්නේ. එතකොට අර දන්සල දීලා ආමිසය තුල සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනා. වෙසක් තොරණ හදලා සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනා. එහෙම නැත්නම් සිල් සමාදන් වෙලා සීල භාවනා පින්කම් වල යෙදෙන කෙනා එදාට ලෞකික සම්මාදිට්ඨිය තුල තමන්ට අවශ්‍ය සංස්කාර රැස් කරගන්න. තේරෙනවද? ඉතින් මේ කාරණා තුනක් තියෙනවා නේද? තේරෙනවද? අදක්ෂයා දුගතියට යන පාර සකස් කරගන්නවා. දක්ෂයා සුගතියට යන පාර සකස් කරගන්නවා. වඩාත්ම දක්ෂයා විදර්ශනානුවන් සකස් කරගන්නවා. ඒ නිසා ලෝකයේ කවදාක්වත් නොවන අපිට තෙමගුල උදෙසාවත් ඔය වෙසක් තුරන් එහෙම නැත්නම් ඔය වෙසක් කෝඩු එහෙම නැත්නම් භක්ති හිත ඕවා එපා කියලා අපිට කියන්න බෑ. හැම කෙනාගේම ඉන්ද්‍රිය ධර්මයන් එක හා සමානව වැඩිලා නැහැ. එකිනෙකාට වෙනස් ආකාරයෙන් තමයි සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් වැඩිලා තියෙන්නේ. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන්ට අදාළව ඒ අය එදාට හැසිරෙනවා නෝන. අපිට ඒ ගැන කාටවත් දෝෂයක් කියන්නේ ලෝකයේ ස්වභාවය එහෙමයි. ඒ කියන්නේ එදාට වෙසක් තොරන් තියෙන්නත් ඕනේ, වෙසක් කූඩු තියෙන්නත් ඕනේ, භක්ති ගීත තියෙන්නත් ඕනේ. ඒ වගේම එදාට මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින පිරිසකුත් ලෝකේ ඉන්න ඕනේ. ඒ නිසා අපේ දක්ෂභාවය මත අපිට නිදහස තියෙනවා සැබෑමදී තෝරා ගන්න. තේරෙනවද? ඒ නිසා තමන් කැමතිනම් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල එදාට ජීවත් වෙලා සුගතියට අවශ්‍ය සාධක සකස් කරන්න පුළුවන්. ඒ වගේම ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයත් විදර්ශනා නුවණින් දැකලා අවශ්‍ය කෙනාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට අදාළ විදර්ශනා නුවණ සකස් කරගන්න පුළුවන්. එතකොට ලෞකික සම්මාදිට්ඨිය කියලා මම කිව්වේ තෙරුවන් කෙරෙහි සද්ධාව, කර්මය, කර්මඵල විශ්වාසය, මෙරිලා නැවත හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවා කියන විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය. දැන් මේ විශ්වාසය අපි තුල තියෙනවා නම් අපි කොතනද ඉන්නේ? ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ තුල. එතකොට මේක ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයක් බවට පත් කරන්නේ නෝනා මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය විදර්ශනා නුවණින් දකින්න අපි දක්ෂ වෙන්න ඕන. විදර්ශනා නුවණ. එතනයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය නිවන් මාර්ගයට අදාළ මාර්ගය වැඩෙන්නේ. මේක කොහොමද විදර්ශනා නුවණින් දකින්නේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය? දැන් ඔබ හිතන්නේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ එක අංගයක් තමයි තෙරුවන් කෙරෙහි සද්ධාව. දැන් අපි ගෙවාගෙන පැමිණි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී අපි කොච්චරනම් තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගෙන ඉන්නේ නැද්ද? නමුත් ඒ නිසා කුමක්ද අපිට ලැබුණේ? සුගතියේ උපත. ආයිමත් ඒ සංස්කාර ඉවර වෙද්දී ආයිමත් අපි සතර අපායට පැටලෙනවා. එහෙනම් ලෞකික සම්මාදිට්ඨිය තුල සකස් වෙන තෙරුවන් කෙරෙහි සද්ධාව නিত্য වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. එහෙනම් ඒ අනිත්‍ය වූ දේ අනිත්‍යභාවයෙන් දකින මොහොතේ විදර්ශනා නුවණයි සකස් වෙන්නේ. තේන්න. දැන් අපි කර්මය කර්මඵල විශ්වාසයෙන් සංසාරේ කොච්චර සිල් රකින්නේ නැද්ද? කොච්චර දන් දෙන්නේ නැද්ද? නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන මහා සංඝරත්නය අරමුණු කරගෙන ඔබත් මමත් සංසාරේ පූජා කරලා තියෙනා වූ දානයන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. ඒසා දන් අපි සංසාරේ පූජා කළා කියලා. නමුත් ඒ සංස්කාර නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. විපාක දෙන අනිත්‍ය උනා. ඔබත් මමත් අම්මා තාත්තාගේ ගුණයන් හඳුනගෙන අම්මලා තාත්තලා කරේ තියාගෙන අපි කොච්චර සලකන්නේ නැද්ද? නමුත් ඒ සංස්කාර නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. තේන. අන්න මේ ලෞකික සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකින්දී අන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය සකස් වෙනවා. ඒ විදිහට මුලින්ම අපි ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය විදර්ශනා නුවණින් දැකලා ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට යන්නවා. ඒ නිසා දක්ෂයා තෙමගුල දවසේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ජීවත් වෙනවා. එයා දක්ෂයා. සැබෑම දක්ෂයා එදාට මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය විදර්ශනා නුවණින් දැකලා ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල වැඩගිනිනවා. අන්නේ එයා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැබෑම බුදුරජාණන් වහන්සේට උපහාරයන් දැක්වපු ගෞරව දැක්වපු කෙනා බවට පත් වෙනවා.
තවත් ඉරාමයකට යන්නයි අපි සූදානම් වෙන්නේ. ඒ විරාමයෙන් අනතුරුව අපි නැවතත් සාකච්ඡා කරමු ගරු ස්වාමීන් වහන්සේ සමග. අපි මේ කරන්නා වූ සුවිශේෂ වූ කාර්යයන්, විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්නා වූ කාර්යයන් සහ අපේ ගරු ස්වාමීන් වහන්සේ රහතුන් වැඩිමඟ ඔස්සේ ගොස් ධර්ම දේශනා කරන අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඔබට පැහැදිලි කරනවා අප කරන්නා වූ ක්‍රියාවල විපාකයන් පිළිබඳව. විරාමයකට ගිහිල්ලා නැවතත් කතා කරමු. ඔබේ ප්‍රශ්න යොමු කරන්න 011284. ගරු ස්වාමීන් වහන්ස, එදා අලුත් අවුරුදු දිනේදී කිරි වෙහෙරෙන් කිරි පැහැති දියරයක් ගලා යනවා. එම පූජනීය භූමියේ සිටි මිනිසුන් දුටුවා. තවත් එවැනිම ආශ්චර්යමත් සිදුවීම් රාශියක් මේ රටේ පහුගිය කාලේ සිද්ධ වුණා. එවැන්නක් සිදුවිය නොහැකි බවට සමහරක් ස්වාමීන් වහන්සේලා හේතු දැක්වුවා. ගරු ස්වාමීන් වහන්ස, මේ පිළිබඳව අප කොහොමද පැහැදිලි කරන්නේ? එවැන්නක් විය නොහැකිද ස්වාමීන් වහන්ස?
නෑ, මෙහෙමයි නෝන. ඒවා සිද්ධවෙන හේතුඵල ධර්මයන් මත. කොතනකදුවත් අපි ඉතිස්සලා අපි ධාතුන් වහන්සේලා ගැන කතා කරමුකෝ. දැන් සමාජය තුල මතයක් තියෙනවා ධාතුන් වහන්සේලා එක තැනක ඉඳගෙන තව තැනකට වඩිනවා කියලා. තේරෙනවද? දැන් සමහරු කියනවා මගේ ධාතු කරඬු හිටියේ ධාතුන් වහන්සේලා අතුරුදහන් වෙලා කියලා. සමහරු කියනවා මගේ ධාතු කරඬු වහන්සේ එක ධාතුන් වහන්සේ හිටියේ දැන් ධාතුන් වහන්සේලා තුන් නමක් ඉන්නවා කියලා. ධාතුන් වහන්සේලා දෙනමක් වැඩම කරලා කියලා. ඒ නිසා මේ ධාතුන් වහන්සේලා තැනින් තැනට වඩිනවා කියලා පින්තුල්ල මතයක් තියෙනවා. නමුත් නෝන, ධාතුන් වහන්සේලාට කවදාක්වත් තැනින් තැනට වැඩම කරන්න බෑ. තේරෙනවද? ධාතුන් වහන්සේ නමක් කියන්නේ මේ සතරමහා ධාතුවෙන් හැදුණු රූපයක් පමණයි. තේරෙනවද? ඒ ධාතුන් වහන්සේ තුළ විඥානයක් බැසගෙන නැහැ. විඥානයක් බැසගෙන නැති නිසා පංච උපාදානස්කන්ධයක් සකස් වීමක් නැහැ. නාම ධර්මයන් සකස් වීමක් නැහැ. එතන රූපයක් පමණයි තියෙන්නේ. ඒතකොට රූපයක් පමණක් තියෙනවා නම් කවදාකවත් ඒ රූපෙට එරදියක් සකස් වෙන්න විදියක් නැහැ. එයාට එක තැනක ඉඳලා තව තැනකට වඩින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධාතුන් වහන්සේලා වඩිනවා කියන කාරණය ධර්මයට එකඟ නැහැ නෝනා. තේරෙනවද? නමුත් ධාතුන් වහන්සේලාට මේ 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 දේ සිද්ධ වෙනවා. මේ දේ සිද්ධ වෙන්නේ නෝනා ඒ ධාතුන් වහන්සේලාගේ වැඩිමක් නෙමෙයි. මේවා මේ දෙවියන් තමයි එක තැනකින් තව තැනකට අරගෙන යන්නේ. තේරෙනවද? මොකද දැන් මේ ලෝකේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොහේ හරි වැඩ ඉන්නවා නම් නිවසක හෝ පන්සලක මේ මොහොතේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෝ වෙලා හිටපු ස්වාමීන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, ගිහි පින්වතුන්ලා දසදහස් ගණන් දෙවිවරු වෙලා දිව්‍යතලවල ඉන්නවා. මුගලන් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෝ වෙලා ජීවත් වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දසදහස් ගණන් දිව්‍යතලවල සෝවාන් සකෘදාගාමි නැත්තම් ලෞකික දෙවියන් හැටියට ජීවත් වෙනවා. තේරෙනවද? එතකොට මේ දෙවිවරුන්ට දිවස් තියෙනවා. ඒ දෙවියා දන්නවා තමාගේ ගුරුවරයාගේ ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ කොතනද කියලා. තේරෙනවද? මෙතන අපි ගෙදරක් කියලා හිතමුකෝ. මෙතන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙතන වැඩ ඉන්නවා නම් ගෙදර ගෘහමූලිකයා ඒ ධාතුන් වහන්සේලා උදෙසා කිසිම වත්පිළිවෙතක් කරන්නේ නැත්නම් අර උදින දෙවියෝ දිවසි දකින්න දිවස සෝත තියෙන ඒගොල්ලන්ට. ඒ දිවසෝතලින් දකින දෙවිවරු මේ ධාතුන් වහන්සේ ගෙනල්ලා සුදුසු නැගට කියනවා. ඒකයි මේ ධාතුන් වහන්සේලා ගමන් කරනවා කියන්නේ. එහෙම නැතුව ධාතුන් වහන්සේලාට එරුදියා නැහැ. ධාතුන් වහන්සේ කියන්නේ රූපයක් පමණයි. නාම ධර්මයන් සකස් වීමක් නැහැ. මොකද ධාතුන් වහන්සේ තුළ විඥානයක් බැසගෙන නැහැ. ඒ නිසා ධාතුන් වහන්සේ කියන්නේ සතර මහා ධාතුවක් විතරයි. ඒ සතර මහා ධාතුවට කවදාක්වත් එරුදි පාතිහාරයේ පෑමේ ශක්තියක් නැහැ. එහෙනම් මෙතන සකස් වෙන්නේ මේ දෙවියන් තමයි මේ සිද්ධි සිද්ධ කරන්නේ. තේරෙනවද? එතකොට ඒ විදිහට බලද්දී නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බුදුරයන් වහන්සේ ළඟට අද රාත්‍රියේ දෙවියෙක් ආවා. එයා මුළු ප්‍රදේශෙම කහපාටින් ආලෝකමත් කරගෙන ආවේ කියලා. ඒ දෙවියාම හෙට දවසෙත් එනවා. එදාට මුළු ප්‍රදේශෙම නිල් පාටින් ආලෝකමත් කරගෙන එන්නේ කියලා. ඒ දෙවියාම ඊට පහුවදත් එනවා. එදාට එයා රතු පාටින් ප්‍රදේශෙම ආලෝකමත් කරගෙන එන්නේ කියලා. ඒ වගේ නෝන මේ ආලෝකමත් දෙවිවරු අප්‍රමාණ ජීවත් වෙනවා. තේරෙනවා? එක දවසක් අපි දන්නේ ස්වාමින් වහන්සේ නමක් රාත්‍රී 11ට විතර තවත් ස්වාමින් වහන්සේ නමක් එක්ක ධර්ම සාකච්ඡාවක් පවත්වලා පැය 3ක් 4ක් ධර්ම සාකච්ඡාවක් පවත්වලා හොඳ සමාධිමත් හිතෙන් ඉන්න වෙලාවේ ඒ ස්වාමින් වහන්සේ අහස දෙස බලද්දී නෝනා මුළු අහසම එක එක පැහැයන්ගෙන් මං හිතන්නේ ලක්ෂ ගානක් පැහැයන් තේරෙනවා. නිල් පාට, කහ පාට, දම් පාට, රතු පාට හරියට වෙසක් තුරන් අහසේ පායලා වගේ ඒසා ආලෝකමත් දෙවිවරු පින්න. දසදහස් ගණන් දෙවිවරු. ඒ අපිට මෙච්චරයි කියලා කියන්න බෑ. තේරෙනවා. ඒතකොට මේ සමහර ශක්තිමත් පින්කම් කරන වෙලාවේ එහෙම නැත්නම් රුවන්වැලි මහා සෑය, කිරිවේර මහා සෑය වගේ ශක්තිමත් පින්කම් කරනකොට සමහර පින්වතුන්ලා කියනවා අන්න බුදුරැස් දැක්කා, අන්න බුදුරැස් දැක්කා කියලා. බුදුරැස් නැවත අපිට ලෝකෙ දකින්නේ නැහැ. බුදුරැන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි. තේරෙනවා. මේ බුදුරැස් හැටියට අපි දකින්නේ දිව්‍ය ආලෝක. තේරෙනවා. අර පින්කමට සම්බන්ධ වෙච්ච අර පින්කම දැකලා සාදුකාර දුන්න අර පින්කම අහන් හිටපු දිව්‍යසෝත වලින් දෙවිවරු දහස් ගාණක් එක එක වර්ණයන්ගෙන් ආකාශය තුල සැරිසරනකොට අපිට බුදුරැස් හැටියට පේනවා. නැතු බුදුරැස් නෙමේ. බුදුරැස් ආයම පහළ වෙන්නේ නැහැ. බුදුරැන් වහන්සේ පිරිනිවන් පාලිවරයි. බුදුරැන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ බුදුරැස් ලෝකේ තියෙනවා කියනවනම් ඒක ආත්මීය සංඥාවක් වෙනවා. ඒක ධර්මයට එකඟ නැහැ. බුදුරැන් වහන්සේ පැහැදිලිව සූත්‍රයකින් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ මේ ලෝකේ කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මිනිස්සෙකුට නැවත බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න ලැබෙන්නේ නැහැ කියලා සූත්‍රයෙන් දේශනා කරන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න ලැබෙන්නේ නැත්නම් බුදුරැස් ලෝකේ කොහොමද සැඟවිලා තියෙන්නේ? එහෙනම් මේ පින්කම් කරන වෙලාවේ පිනට කැමති සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ආලෝකමත් ස්වභාවයෙන් දසදහස් ගාණක් එනකොට ඒ එක එක ආලෝකයන් එකට ලං වෙලා දකිද්දී අපි ඒවා දකින්නේ බුදුරැස් විදියට. තේරුණා? ඒ වගේ නෝනා කිරිවෙහෙර තුර ওই විදිහක් සිද්ධ වුණා නම් මම නම් දැක්කේ නැහැ. තේරුණා? ඒවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය පූජනීය ස්ථාන. තේරුණා? ඒ නිසා අපි කිරිවෙහෙර දිහා දකින්නත් ඕනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියටම. ඒ වගේම කිරිවෙහෙරට අදිගෘහිත දෙවි කෙනෙක් ඉන්නවා මහසෙන් දෙවියෝ කියලා. තේරුණා? ඒ මහසෙන් දෙවියෝ සද්ධාවට අදිගෘහිත දෙවි කෙනෙක්. තේරුණා? අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ මහසෙන් දෙවියෝ අරමුණු වෙලා තියෙනවා බින්නතු. ඒ මහසෙන් දෙවියෝ කිරිම කිරිපාට කිරිවෙහෙර වහන්සේ අලුතෙන් තීන් තාලේප කරපු වෙලාවට බැබලෙන්නා වූ කිරිම කිරිපාට වර්ණයක් තියෙනවනේ. ඒ පාට වර්ණයකින් යුත් අර උඩරට මනමාලය අඳිනවා වගේ ඇඳුමක් ඇඳලා සුදු පාට සැට්ටේ වගේ කැඳපු කිරිම කිරිපාට සද්ධාවට අධිගෘහිත දෙවි කෙනෙක්. එයා කිරිවෙහෙරට අධිගෘහිත ඉන්නේ. තේරුණාද? එතකොට එහෙනම් මේ දෙවිවරු කියන අය ඉන්නවා. තේරුණා? ඒ අය පින් ගන්නවා, පින් දැකලා සතුටු වෙනවා. තේරුණාද? අර වගේ පූජාවක් සිද්ධ කරපු වෙලාවක. තේරුණාද? දෙවියන් සිය ගණන්, දහස් ගණන් ඒ කොටා සිටුව වැඩ ඉන්න පුළුවන්. තේරුණාද? ඒ දෙවිවරු කිරිපාට ආලෝකමත් දෙවිවරු සිය ගණන්, දහස් ගණන් ඒ කොටාසල වැඩ සිටිනකොට අපිට ඒ ආලෝකය වැగిරෙන කිරක් වගේ තමයි පේන්නේ. තේරුණාද? වැగిරෙන කිරක් වගේ තමයි පේන්නේ. එහෙම නැතුව මම දන්න ධර්මය තුල තේරුණා. මොකද අපි අන්තයන්ට බර වෙලා නෙමේ ධර්මේ දකින්න ඕනේ. තේරුණා? අන්තයන්ට බර වුණොත් ධර්මයේ අර්ථයෙන් අපි බැහැරට යනවා. තේරුණා? ධර්මයෙන් අර්ථයෙන් බැහැරට යනවා. ඒ නිසා ඒ වෙලාවට කිරිවැගිරෙනවායි කියන කාරණයක් ගැන මම කියන්න දන්නේ නැහැ. මම ඒ දේ දකින්නේ දෙවිවරු සිය ගාණක් එකතු වෙච්ච වෙලාවක දෙවියන්ගේ ප්‍රභාෂර කිරි ආලෝකය කිරි දියරයක් හැටියට පල්ලෙහාට වැටෙනවා. එහෙම නැත්නම් දෙවියන්ට පුළුවන් උතුරන කිරි දෝතින් අරගෙන වගුරුවන්න. තේරෙනවා? එහෙම වගුරුවන්න පුළුවන්. දැන් අපි එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කැලේ වැඩ ඉන්නකොට ඒ කාලේ ස්වාමීන් වහන්සේට ආහාර පිළිබඳ හුඟක් හිඟපාඩුවක් තිබිලා තියෙනවා. තේරුණාද? නමුත් කොහෙවත් ඒ ගමේ අයට ස්වාමීන් වහන්සේලාට මේ පැණි රසක්, අතුරු පසක්, පළතුරක් දීලා පුරුද්දක් නැහැ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේගේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නමුත් උන්වහන්සේ අපිට විනයක් තියෙනවා, අපිට කෙනෙක්ගෙන් කටින් යමක් ඉල්ලන්න බැහැ. තේරුණාද? නමුත් ඉල්ලන්න බැරි වුණත් යමක් ගන්න ක්‍රමේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. තේරුණාද? එතකොට මේ ස්වාමීන් වහන්සේ කාගෙන්වත් ඉල්ලන්න ගිහිල්ලා නැහැ. දැන් මේ ස්වාමීන් වහන්සේ මෙහෙම සති දෙකක් විතර දීර්ඝ වේ දානේ වළඳම ඉන්නකොට එක හවසක මේ ස්වාමීන් වහන්සේට දැඩි කලන්තයක් ඇවිල්ලා තියෙනවා. එතකොට උන්වහන්සේ දැනගෙන තියෙනවා මේ කලන්තයාවේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වෙලා කියලා. නමුත් ඒ ගමේ කිසිම කෙනෙක් කවදාකවත් සීනි පූජා කළා නැහැ. තේරෙනවා? නමුත් මේ කුටියේ දැන් රෑ 7-8 වෙනකොට ස්වාමීන් වහන්සේට දැන් මුදටම කලන්තේ, එයා මුදටම දන්නවා දැන් සීනි නැහැ කියලා. මේ කුටියේ තිබිලා තියෙනවා පරණ සීනි බෝතලයක්. එයා ඒ වෙලාවේ සීනි බෝතලේ ඇලිච්ච සීනි තියලා තියෙනවා. එයා ඒ සීනි බෝතලේට වතුර දාලා ඒක කලවම් කරලා වළඳලා තියෙනවා. නමුත් ඒත් ඒක දැනිලා නැහැ. තවත් උන්වහන්සේට කලන්ත වැඩි වෙන උන්වහන්සේ දෙවෙනි පාරත් අනේ අරක තවත් පොඩ්ඩක් හරි සීනි ඇති කියලා ඒකත් දාලා වළඳලා තියෙනවා. දැන් ඒ ස්වාමීන් වහන්සේට බෑ. දැන් රෑ 10 11 වෙනකොට උන්වහන්සේට දැන් සම්පූර්ණයෙන්ම ඔළුව උන්වහන්සේගේ පාරලින් බහැර වෙලා. උග සීනි අඩු වුණාට පස්සේ ඒ දේ සිද්ධ වෙනවා. උන්වහන්සේ දැන් හොඳටම දන්නවා එළි වෙනකොට උන්වහන්සේ අපවත් වෙයි කියලා. තේරෙනවද? ඉතින් අපවත් වුණොත් මිනිස්සු හොයාගෙන හෙට උදේට පිණ්ඩපාතයයි කියලා උන්වහන්සේ ඉස්සෙල්ලාම අර දොරේ තියෙන ලොක් එක අයින් කරලා තියෙනවා. අයින් කරලා උන්වහන්සේ කොට්ටෙට හිස තියලා උන්වහන්සේ මේ සිතත් කයත් දෙක මගේ නෙමෙයි කියලා අතහැරලා තියෙනවා. දැන් උන්වහන්සේට මේ දැනෙන්න ආ වූ වේදනාව මට අයිති දෙයක් නෙමෙයි කියලා යා පංච උපාදානස්කන්ධේ අතහැරලා ඇස් දෙක පියාගෙන තියෙනවා. එතකොට යාට එහෙමම නිින්ද ගිහිලා තියෙනවා. නිින්ද ගියාට පස්සේ දැන් යා ඒක සමාධිමත් නිින්දක්. එක පාට යාට සමාධියෙන් එයාගේ අත මෙහෙම ඉස්සිලා තියෙනවා. මේක සමාධියෙන් වෙන දෙයක්. තේරෙනවද? මෙහෙම ඉස්සෙද්දි මේ අතට රත්තරම් පාට සීනි අහුරක් හම්බ වෙලා තියෙනවා. ඒ රත්තරම් පාට සීනි අවුල ඒ ස්වාමීන් වහන්සේ සමාධියෙම තුලගාලා තියෙනවා. එතනින් ඒක ඉවරයි. දැන් උදේ පාන්දර 3:00 විතර ස්වාමීන් වහන්සේ අවදි වෙලා. අවදි වෙද්දී අර ඊයේ රාත්‍රියේ තිබුණ කිසිම අමාරුවක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේ උදේ 6ට නැගිටලා 72ක් පිණ්ඩපාතෙත් වැඩලා පිණ්ඩපාතෙත් කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ රෑ මොකක්ද උනේ සමාධියෙන්? දෙවියන් දිව්‍ය ඕජාව දුන්නා. ඒ රත්තරම් පාට සීනි කියන්නේ දිව්‍ය ඕජාව. තේරෙනවද? එතකොට ඒ දෙවියන් දිව්‍ය ඕජාව තමයි දුන්නේ. තේරෙනවද? ඒ දෙවියන්ගේ ආහාරය එහෙම තමයි. දෙවියන්ට යම් පැණි රසක් වළඳන් හිතනකොට අර වගේ මේක පහළ වෙලා ඉවරයි. තේරෙනවද? එතකොට ඒ දිව්‍ය ඕජාව තමයි ඒ රත්තරම් පාට සීනි අහුර හැදිර දෙවියන් දුන්නේ. මොකද මෙතන භික්ෂුවක් සිත කය අතහරිනකොට පංච උපාදානස්කන්ධය අතහරිනකොට ඒක මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම අතහැරීමක්. ඒ ශ්‍රේෂ්ඨම අතහැරීම අතහැරෙද්දී දිව්‍ය ලෝකවලට ඒක දැනෙනවා. දෙවියෝ බලන මොකක්ද උනේ කියලා. එතකොට එතෙන්දී තමයි දෙවියන්නේ දිව්‍යෝජාව දෙන්නේ. ඒ වගේ නෝනා දෙවියන්ට පුළුවන් නම් ඒ ජීවිතයේ අතහැර වූ භික්ෂුවක් උදෙසා ඒ රත්තරන් සීනි අවුරක් දිව්‍යෝජාව හැටියට දෙන්න. දෙවියන්ට කවදාක්වත් කිරි වෙහෙරේ කොත ළඟට අතින් දෝතින් අරන් අර පල්ලෙහා උතුරන කිරි වලින් දෝතක් අරන් පල්ලෙහාට දාන්න බැරි කම නැහැ. එහෙනම් ඒවා අපි ධර්මානුකූලව ගලපමුයි
කර ස්වාමී.
එහෙම නැත්නම් අපි හිතනවා නම්
කිරි වෙහෙර
සෑසම් දුන්නේ
මේකේ අවශ්‍යතාවය
ඒවා අපි ධර්මානුකූලව ගලපගන්න
අවබෝධාත්මක ධර්මයේ දේශනා කරන රාජකීයයේ අභිඥාන කර ස්වාමීන්
වහන්සේ
ප්‍රධාන ප්‍රකාශන පස්සේ කර ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කර ගැනීමට බලාපොරොත්තු වෙන ඉන්නේ නුවර වැඩ සිටින උතුම් දන්ත ධාතුන් වහන්සේගේ ආශ්චර්යයන් පිළිබඳව ඔබ අවබෝධයෙන් ඉන්නේ. එම දන්ත ධාතුන් වහන්සේ ජනතාවට දැක බලා ගැනීමට ගන්නා බොහෝ අවස්ථාවල සුවිශේෂ වූ සිදුවීම් සිදු වූ බවට ඉතිහාසයේ තොරතුරු තියෙනවා. අපට දැනුත් ඒ පිළිබඳ අත්දැකීම් තියෙනවා. වැසි වසිනවා, ඒ වගේ සුවිශේෂ කරුණු සිද්ධ වෙනවා. මේ විරාමයෙන් අනතුරුව අපි විමසන්නේ එයයි. රාජකීරියේ අරිඥාන ස්වාමීන් වහන්සේ අද මෙම දහම් කරුණු ඔබට පැහැදිලි කරලා දෙන්නේ. ගල් ස්වාමීන් වහන්ස ශ්‍රී දළදා මාලිකාවේ දන්ත ධාතුන් වහන්සේ බොහෝ දිනාට වන්දනාමාන කිරීම පිණිස දැක බලා ගැනීම පිණිස එළියට වැඩම කරන අවස්ථාවන් වල විවිධ වූ ආශාරිමත් සිද්ධීන් වෙනවා. වර්ෂාව ඇදහැලීම වැනි සිද්ධීන් අපිට උදාහරණයක් හැටියට දැක්විය හැකි. එවැනි සිදුවීමුත් දෙවියන්ගේ ආශ්චර්යන්ත ස්වාමීන් වහන්ස
අනිවාර්යයෙන්ම දෙවියන්ගේ ආශිර්වාද. බුදුරජාණන් වහන්සේ කියනවා හේතුන් කීපයක් නිසා වැසි වසිනවා කියලා. තේරෙනවද? එක දෙවියන් කාමච්ඡන්දයන් විඳිනකොට වැහි වදිනවා. දෙවියෝ කියන්නේ මේ සෑම වලාකුලකට අධිග්‍රහිත දෙවියන් ඉන්නවා. හොඳද? මේ සෑම වලාකුලටම අධිග්‍රහිත වෙච්ච දෙවියෝ ඉන්නවා. ඒගොල්ලන් කියනවා වැස්ස වලාක දෙවියෝ කියලා. ඔය යමෙක් වලාකුළු උපාදානය කරගෙන වැස්ස උපාදානය කරගෙන ওই ජීවත් වෙන අය ඉන්නවනේ. සමහර ගම්මානවල ඒගොල්ලෝ දන්නවා වහින වෙලාවක් දන්නවා පායන වෙලාවක් දන්නවා ඒවා උපාදානය කරගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒතකොට මැරෙන වෙලාවෙ මෙවැනි උපාදානයන් සකස් වුණොත් වැස්ස කෙරෙහි තෘෂ්ණාව එහෙම සකස් වුණොත් ඒ අය වලාකුළු වල ගිහිල්ලා වැස්ස වලාහක දෙවියන් කියලා උපදිනවා. දෙවන බුදුරජාණන්සේ කියන වැස්සවලාක දෙවියෝ කවුද? වැස්සවලාක දෙවියන්ගේ විසව කවුද? වැස්සවලාක දෙවියන්ට මේ බොහොම ලස්සන ස්වරූපී දුවරු දෙන්නෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ලොකු දුවගේ නම තමයි කෝකනදා. පොඩි දුවගේ නම තමයි චුල්ල කෝකනදා කියලා කියනවා. ඒතකොට මේ වගේ මේ දෙවියන්ට දුවරු දෙන්නෙකුත් ඉන්නවා. මේ දුවරු සිය ගණන් දිව්‍යාංගනාව වට කරගෙන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේගොල්ලෝ කාමච්ඡන්දයෙන් ඉන්නවා. විනෝද වෙනවා, සතුට වෙනවා. අපි ක්‍රිකට් ගහනවා, වොලිබෝල් ගහනවා, සෙල්ලම් කරනවා වගේ ඒගොල්ලොත් වලාකුළු නිකන් සතුට වෙනවා. කාමච්ඡන්දයෙන් ඉන්නවා, සෙල්ලම් කරනවා, විනෝද වෙනවා. එහෙම විනෝද වෙනකොට ගැටෙනවා. එකට ගැටීම නිසා වැස්ස ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැස්ස ඇතිවීමට තව හේතුවක් තමයි සතර මහා ධාතුව කිපීම නිසා වැස්ස ඇති වෙනවා. දැන් ඔය